Honorable Assembly Marikari, you have 10 minutes.
Ulasanegar Sabapatumani, meet a pair of Katakarapu, Ape Rohita Begunwardana, Machiduma, Samujana Balavegi and Prashnagara, Samujana Balavegi, Ratabargan in Nevanang, Samujana Balavegi, Arthur Vadapil Mokade, IMF Tusimata Mokade Karane, May Evagi Prakasha Ekama, Etumakua than Tel Arbudana, Gas Arbudana, Karan Kapana Kila. Mangitane Tumala than Pudjana Permune Katira, Janamatayakna, Gangwalt and Berhinda. ගමඇතුලට කියලා ජනතාව ජීවත් වෙන විදිහ ගැන දන්නේ නැතු ඇති. සෙඩ් එකේ තෙල් තිබ්බට තෙල් ගහන්න සල්ලි නැහැ. කඩේ බඩු තිබ්බට බඩු ගන්න සල්ලි නැහැ. ඒ වගේම මේ කරන්ට් කැපුව නැතුණාට ගෙවල් ලක්ෂ 10ක කරන්ට් කපලා තියෙනවා. මම දන්නේ නැහැ මේ යථාර්ථය එතුමාලා දන්නේ නැද්ද කියලා ඉවරලා. ඒ වගේම පාසල් වලට ළමයි යන ෂිෆ්ට් ක්‍රමයට ලෙඩ් උන්ට ඉස්පිරිතාලාට යන්න බෑ. මේ බාල බෙහෙත් බිල මැරෙන්න වෙයි කියලා බයක් තියෙනවා. ඒ නිසා මේ විදියට සමාජය මිරිකිලා ඔහේ ඉන්න සමාජයක් දැන් දවල්ට කාලා රැට කන්නේ මොනවද කියලා කල්පනා කරන්න වෙලා තියෙනවා. මේ දරුවන්ගේ හෙට දවසට වෙන්නේ මොකද්ද කියලා බයක් තියෙනවා. අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැති සමාජයක් තමයි මේ රට තුළ නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක එතුමාට මම හිතන්නේ තේරෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. අනිත් එක මේ ඔක්කොම කයිය ගැහුවට තාම අපි බංකොලොත් රාජ්‍යයක් ලබන අවුරුද්ද ණය ගෙවන්න ඕන. දැන් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට බාර ගනිද්දි මේ රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83000ක විතර තිබ්බේ. දැන් ඒක ඩොලර් මිලියන 90000කට නැගලා තියෙනවා. ඒතර ලබන අවුරුද්ද අපි මේ ණය ගෙවන්න ආරම්භ කරාම මේ ආදායම් වැඩි වුණ නැත්නම් අනිවාර්යෙන් තව බදු ගහනවා. දැන් මේ වර්තමාන ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මේ බදු විතරයි එකම ආදායම කියලා. දැන් මුලදිත් මේගොල්ලෝ ඔහොම තමයි කිව්වේ. ඔන්න විරුවෙක් ගේනවා, වැඩෙක් ගේනවා, පොරක් ගේනවා, මහතිර් මොහොමඩ්, මෙලිකෝවානි ඔක්කොම එකට තියලා ගේනවා කියලා ගෙනල්ලා සල්ලි අච්චු ගහලා උද්දමනේ ඉහළ යනකොට අපි කෝක කරන්න එපා. ජාත්‍යන්තර මූල්‍ය අර මුද්‍රට යන්න කියලා කිව්වේ අපි. හරිද? අපි කියපු දේ අහන්න නැතුව දැන් අපිට පොරටෝක් දෙන්න එනවා. හරිද? එතකොට ඒක කරලා මේ බඩු මිල වැඩි කරා. ඊට පස්සේ අනිත් පැත්තෙන් පොහොර තහනම ගෙනල්ලා නිෂ්පාදනය මේ සම්පූර්ණ මහවර කරලා රට බංකොලොත් කරා. රට බංකොලොත් කරලා එතුමාලා වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ගෙනල්ලා ගහෙන් වැටිච්ච මිනිහට ගොනා එන්න වගේ ඇනගෙන 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 යනවා වගේම බඩු ගහගෙන 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 ගිහිල්ලා ඉවරලා තමයි මේ මේ තත්ත්වෙට පත් කරලා තියෙන්නේ. ඒ නිසා දැන් මේක තුලත් මේ හොරකමනේ වෙන්නේ. දැන් ගෑස් වලින් හොරකම් කරනවා මේ බංකොලොත් රටේ. තෙල් වලින් හොරකම් කරනවා බංකොලොත් රටේ. බේත් වලින් අම්බානකට හොරකම් කරා මේ බංකොලොත් රටේ. හරිද? දැන් අලුත්ම හොරකම තමයි මේ VFS එකෙන් ගහන්නේ. දැන් VFS එකට දැන් මේ ආගමන විගමන එකේ සර්වර් එක මොබිටෙල් එකෙන් මේ වැඩි දියුණු කරලා ඔවුන් ඩොලරයක් ඉල්ලද්දී දැන් මේගොල්ලෝ මේ VFS එකට ඩොලර් 25ක් දෙන්න යනවා. දැන් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ වගේ මහා පරිමාණයක ඩීල් එකක් වෙනවා ඡන්දයක් කිට්ටු වෙනකොට. අපි දැක්ක ගේපාර මහ බැංකුව මේ එහෙම සුද්ධියක් වුණා. දැන් මේක අපිට සැකයක් තියෙනවා මේ බිලියන 15 ගහන්නේ ඊළඟ ජනාධිපතිවරණද කියලා. ඉල්ලන්නේ නැති කිවෙනම කතාවක්. අර සූදානම් වෙන්න එපා. සූදානම් වෙන්න මේ ගහපු ගෑයිලද්ද කියලා. ඒ නිසා අපිට ඩොලර් ආදායම වැඩි කරගන්න ඕන නම් සංචාරක වැඩි වැඩියෙන් එන්න ඕන. සංචාරක වැඩි වැඩියෙන් එන්න නම් සංචාරකයන් දිරිගන්වන්න ඕන. එතකොට මේ තියෙන ආදායමෙන් කොටස රජයට ලැබෙන ආදායමෙන් කොටසක් වෙනත් සමාගමකට දීලා ඒ වගේම සංචාරකයන්ට අතිරේකව ගාණක් ඇඩ් කරලා මන් දන්නේ නැහැ කොහොමද සංචාරක කර්මාන්තේ දිනු කරන්න යන්නේ. අනිත් එක VFS සමාගම ඇවිල්ලා මේ ටුවරිසම් ප්‍රමෝෂන් කරන සමාගමක් නෙමෙයි. ඒ වගේම ඔවුන් ඇවිල්ලා වීසා ලබා දෙන්න ඔවුන්ට කිසි බලයක් නැහැ. ඒක රාජ්‍ය විසින් ලබා දෙන්න ඕන. රාජ්‍ය නියෝජනය කරමින් තානාපති කාර්යාලය හෝ මහ කොමසාරිස් කාර්යාලය ලබා දෙන්න ඕන. ඔවුන් කරන්න ඕන ප්‍රොසෙසින් කරන එක විතරයි. ඒ නිසා ටෙන්ඩර් නැතුව ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකක් නැතුව වෙනත් මේ කට්ටියකින් විමසීම් කරන්න නැතුව මේ විශේෂඥ දැනුම නැති වාර්තාවක් මත පදනම් කරගෙන අන්සොලිසිටේටඩ් ප්‍රපෝසල් එකක් දුන්නේ මේ ගැහිල්ල ගහන්නම තමයි අපි ඉදිරි කාලයේදී ඒ පිළිබඳව මීට වඩා ඉදිරියට කරන්නේ. ඒ නිසා අපි ඒ පෝට්ටුවෙන් අපේ ආර්ථික වැඩපිළිවෙල අහපු අයට කියන්න කැමතියි. අපි අහනවා බදු ඇරෙන්න වෙන මොනවද තුමන්ලා කරලා තියෙන්නේ? IMF එක කියන විදිහට රූකඩයක් වෙලා බදු ගහගෙන යන එක විතරයි කරලා තියෙන්නේ. ඍජු විදේශ ආයෝජන ගේන්න මොනවද කරලා තියෙන්නේ? මේ සභාවෙදිම මම කිව්වා ගිය අවුරුද්දේ 7-5ක්වත් ඇවිල්ලා නැහැ ඍජු විදේශ ආයෝජන කියලා. එතකොට ගිවිසුම් මස්සම් කරලා තියෙනවා ඩොලර් බිලියන 1.8කට 7-5කට ඇවිල්ලා නැහැ කියන එක පිළිගත්තා. ඒ නිසා මේ රාජ්‍ය ආදායම හදනවා කියලා කියන්නේ මේ අපනයනය වැඩි කරයි ඕන. ලෝකයේ තුල අලුත් වෙළඳපොළවල් මේ විවෘත වෙලා තියෙනවා. අපි මේ වෙළඳපොළවල් වලට ඇතුල් වෙලා නැහැ. තොරතුරු තාක්ෂණ වෙළඳපොළ මූල්‍ය වෙළඳපොළ වගේ දේවල් වලට අතුල් වෙලා නැහැ. ඒ වෙනුවට රාජ්‍ය සම්පත් විකිණීම තමයි මේ ආණ්ඩුව කරන්නේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා දැන් ඇඟලුම් අපනයනය තව 125%කින් වැඩි කරන්න පුළුවන්. දළ වශයෙන් ඩොලර් මිලියන 2500කින් ආදායම් වැඩි කරන්න පුළුවන් ඒකෙන්. ඒ වගේම අපි විරුජි දේශන ආයෝජන එන්නේ නැති හේතුව හොයන්න ඕන. හේතුව තමයි මේක වංචාවෙන් දූෂණයෙන් පිරි රාජ්‍යයක්. ඔවුන්ට දඬුවම් නොලැබෙන රාජ්‍යයක් නිසා ආයෝජන විශ්වාසය නැහැ. ඒ නිසා ආයෝජන විශ්වාසය ඇති කරලා ඔවුන්ව මෙහෙට ගෙන්නලා ඔවුන්ව දිරිගන්වලා ඍජු විදේශ ආයෝජන වැඩි කිරීමනොත් ඩොලර් ආදායම් වැඩි කරනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි කියලා තියෙන තුමා දන්නේ නැති ඉඳ අපි කියන්නම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන පදේ අපි නටන්නේ මේකට විරුද්ධත් නැහැ අපි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ ගමන යන්න ඕන. හැබැයි මේ කිවිසුම නැවත සමාලෝචනය කරන්න ඕන. මේ කිවිසුම නැවත සමාලෝචනය කිරීමේදී අපේ ණය ගැවීමේ හැකියාව වර්ධනය කරන්න ඕන ආදායම් වැඩි කරගනිමින්. ණය ගැවීමේ හැකියාව වර්ධනය කරාම ඔවුන් ඔවුන්ගේ කොන්දේසි වලට අපි විරුද්ධ වෙනකම් පිළිගන්නවා. අපි නිකම්ම හිටියොත් තමයි අපේ ණය ගැවීමේ හැකියාව වැඩි කරන්න ආදායම් වැඩි කරන්න අරකට බදු ගහන්න මේකට බදු ගහන්න ආරම්භ කරන්න මෙහෙම කරන්න කියලා. ඒ නිසා රාජ්‍ය ආදායම අපනයනයෙන් අලුත් වෙළඳපොළවල් වලට ඇතුල් වීමෙන් ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීමෙන් වැඩි කිරීම හරහා තමයි ණය ගෙවන්නත් පුළුවන් වෙන්නේ. ඒ වගේම බදු අඩු කරලා බඩු මිල අඩු කරන්නත් පුළුවන් වෙන්නේ. ඒ නිසා පෙට්‍රල් ලීටරේ රුපියල් 250ට විතර අඩු කරන්න නම් ඒ වගේම වැට් බද්ද 118 ඉඳලා 12 දක්වා අඩු කරන්න නම් ඒ වගේම ගෑස් සිලින්ඩරයක් රුපියල් 2600 විතර අඩු කරන්න පුළුවන් නම් මේ රටේ බඩු මිල බේත් මිල හැම දෙයක්ම අඩු වෙවි. ඒක කරන්න නම් අනිවාර්යයෙන්ම ඩොලර් ආදායම් වැඩි කරන්න. ඒ නිසා වර්තමාන ආණ්ඩුව ඩොලර් ආදායම් වැඩි කරන්න කිසිම දෙයක් කරලා නැහැ. හැබැයි ඒ වෙනුවට එක එක රටවල් වල අල්ලේ නටවන රාජ්‍ය අපාට පත්ලා තියෙනවා. දැන් ගියා අඟහරුවාදා මම දැක්කා එක්තරා පුවත්පතක දාලා තියෙනවා එක රටක තානාපති කෙනෙක් කියනවා අනිත් රටවල් වලට එන්න දෙන්න. කවුද මේගොල්ලෝ? අපි නොබැඳි ප්‍රතිපත්ති අනුගමනය කරන රටක් විදියට අපිට ඇමරිකාව වුණත් චීනය වුණත් එංගලන්තය වුණත් ඉන්දියාව වුණත් අපිට එකයි. එක එක රටවල් වල තානාපතිවරුන්ට මේ අල්ලේ නටවන මේ තැනටපත් කරන්න බෑ. ඒ වගේම මේ රාජ්‍ය සම්පත් විකිණීම ගැන ශ්‍රියන් සේමසිංහ ඇමතුමා මම නෙමෙයි කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා අයියා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මං අවුරුදු 10ක් ජනාධිපතිලා හිටියත් එක රාජ්‍ය ආයතනයකට විකුණන්නේ නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණේ කිට්ටු කරලා රාජ්‍ය ආයතන විකිණීම වහාම නවත්තන්න කියලා එතුමා කියන්නේ. අපි කිව්වොත් මේ වැරදි. හරිද? ඊයේ දැන් මේ ඔබතුමාලා දැක්ක නැත්තම් මම print out කරගෙන එවන්නම් ඒක. හරිද? එතන මහින්ද මහත්තයමයි කියන්නේ. ඔබතුමාලාගේ නායකයා, සදාදරණීය නායකයා, නැවත වතාව දිනන්න තියෙන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් කියොත් තමයි. එතකොට එතුමම තමයි කියන්නේ මේ රාජ්‍ය සම්පත් විකුණන්න එපා කියලා ඉවරලා. ඒ නිසා ඒක පිළිබඳව පොඩ්ඩක් අහුකම් දෙන්න කියලා ඉවරලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම දැන් මේ ඉස්සෙල්ලා මෙතන කතා වුණා මේ ඩයනා ගමගේ මහත්මියට අපි දෝෂාරෝපණය කරනවලු. දයනා ගම්මගේ මහත්මිය දෝෂාරෝපණය කරන්න අපට කිසිදු උමනාවක් නැහැ. මේ සභාවේ මම දැක්ක සමහර ඇමතිවරු මැතිවරණ පරද කියවන්නේ නැතුව ඇවිල්ලා මැතිවරණ නීතිය ගැන කියවන්නේ නැතුව ඇවිල්ලා මෙතන නන්දොඩවනවා. දයනා ගම්මගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙක් නෙමෙයි කියලා ඉවරලා තීන්දුව දුන්නේ අපි නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණය මුලාසනේ කර සභාපතිතුමනි. මම කියන්න කැමතියි මේගොල්ලන්ගේ සෙල්ලම් ටික ඇත්ත වශයෙන්ම මේ හිටපු ආගමන විගමන පාරක ජෙනරාල් යූ වී සරත්සිරි මහත්මයා 2021-12-13 මට පේන විදිහට 15 වෙනිදා මේ ලේකම් රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට මෙන්න ලිපියක් දීලා තියෙනවා. මම මේක සභාගත කරනවා. ඒක අනුව එතුමා කියලා තියෙනවා මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය 2004 වර්ෂයේ සිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන පාස්පෝර්ට් අංකය දාලා දරණ ගුවන් බලපත්‍රය භාවිතා කරන බවද එම ප්‍රතිපාදන අනුව ශ්‍රී ලාංකික පුරවැසිභාවය හෙළි නොකොට තමයි ලංකාවේ පාස්පෝර්ට් එකක් අරන් තියෙන්නේ. ඒ නිසා එතුමා කියනවා මන්ත්‍රීතුමිය විසින් ඒ අනුව මන්ත්‍රීතුමිය සඳහා ශ්‍රී ලාංකික ගුවන් බලපත්‍රයක් ලබා දී නොහැකි බව නිරීක්ෂණය කරමි කියලා ඉවරලා. හරිද? එතකොට මේ අපිද කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවපු තොරතුරු වලින් හොයාගෙන. ඒ නිසා බ්‍රිතාන්‍ය පුරවැසියන්ට මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න බෑයි කියන තීන්දුව දීලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒකට අපට දොස් කියලා වැඩක් නැහැ. හැබැයි ගියේ එක නම් ලොකු දෙයක්. ඒක ගැන අපි සතුටු වෙනවා. දැන් මට මතකයි 2014 මේ එතුමිය පළාත් සභාවට ඉදිරිපත් වුණ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ මොකද්ද කිව්වේ එතුමියට? මට මේ හොඳ වචනයක් කිව්වා. හරිද? මේ මම හිතුවා ඒ වෙලාවේ රෝසි සේනානායක මහත්මියකට තරහ වෙයි කියලා. ඒතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වුණාන් පස්සේ තමයි වර්තමාන ආගමන විකර්ණ පාලකවරයා විසින් මේක ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන හොරකම වංචාව දූෂණය තිත තියලා දඬුවම් දාබා දෙනවා නම් විදේශ ආයෝජන කියන්නත් පුළුවන්. උවමනාව තියෙනවා නම් ඉවර කරනවා. උවමනාව තියෙනවා නම් කැක්කුම තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපනයන ආදායම වැඩි කිරීම හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන එකඟතා නැවත වෙනස් කරලා මේ රටේ බදු බර අඩු කරලා බඩු මිල අඩු කිරීමේ වැඩපිළිවෙල ඔක්තෝබර් මාසේ 5 වෙනිදා පිළිතුරු නව රජයකින් අපි සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරමින් මගේ කතා අවසන් කරන බවම ස්තුතියි.
Thank you. Honorable State Minister Shehan Semasinghe, you have 30 minutes.
Garu කාර්ක සභා සභාපතිතුමනි, අද ඉතා වැදගත් සාකච්ඡාවක් අපි ගැසට් නිවේදන කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩේන අවස්ථාවේ අපි ගන්න ඕන පියවරයන්, ඒවගේම තව අවධානය යොමු කළ යුතු තැන්, තව ශක්තිමත් කර යුතු තැන් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරනවා වෙනුවට අපි දකින්නේ මේ මැතිවරණ සිටියමත් එක්ක වඩා වැඩියෙන් දේශපාලන කතා මෙතන සිදු වෙන එක. මම එක කාරණයක් කියලා මේ ආර්ථිකය පිළිබඳව කතා කරන්න සූදානම් වෙනවා. මේ අද පාර්ලිමේන්තුවේ උදේ ඉඳන්ම කිව්ව කාරණයක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනාගමගේ මහත්මියට ඒ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු තීන්දුව අනුව කටයුතු කරද්දී එතුමියට ගමන් බලපත්‍රයක් නිකුත් කරන්න කටයුතු කරා කියලා. එතකොට මම විශේෂයෙන් කියන්න ඕනේ එතුමිය මම ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශයෙන් විමසීමක් කරා. අමාත්‍යංශයේ පැහැදිලිව දිනවකවානු දීලා තියෙනවා එතුමියට පළවෙනි ගමන් බලපත්‍රය නිකුත් වෙන්නේ 2014 අවුරුද්දේ. ඒ 2014 අවුරුද්දේ ඊළඟට නැමත එතුමියට 2018 අවුරුද්දේ සහ අවසානයේ මේ ඒ කියන්නේ 2014 අවුරුද්දේ ගමන් බලපත්‍රය, ඊළඟට රාජකාරී ගමන් බලපත්‍රය 2018. අද මරික්කාර්මන්තුමා මෙතන කෑ ගැහුවාට ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ, ඊළඟට 2022 රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය. මම මේ දින ටික සභාගත කරනවා ගරු කාර්ක සභා සභාපතිතුමනි. එයින්ද මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ ආකාරයේ යම් කිසි කාරණයක් පිළිබඳව සැකයක් තියෙනවනම් එකිනෙකට ඇඟිල්ල දික් කරන්නේ නැතුව ඒ පිළිබඳව පැහැදිලි තොරතුරු සහ විමර්ශනයක් අරගෙන කටයුතු කරන්න පුළුවන්. මේක එදා මේගොල්ලන් ජනාධිපතිතුමත් එක්ක හොඳට ආණ්ඩු කරද්දි ජනාධිපතිතුමා එක්ක කටයුතු කරලා අද එතුමාලා ජනාධිපතිතුමත් එක්ක වෙන වෙනම හොර රහසේ වැඩ කටයුතු කරගෙන මෙතෙන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න උත්සාහ කරනවා අපේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා.
තොත්ත බබාලා
වගේ. ඒ මේ මේ දෙබිඩි රංගනයක් එක්ක මෙතන මේ කරුණු අදහස් දක්වන්න එපා. ඒ ඉන්න මෙතන යම් කිසි දෙයක් වැරදීමක් වෙලා තියෙනවා නම් ඒකට කරුණු කාරණා කතා කරන එක වෙනම කාරණයක්. හැබැයි ඒගොල්ලන්ට හොඳ වෙද්දි ඒගොල්ලන්ගේ කාලයේ බලපත්‍ර නිකුත් වෙන්නත් ඊළඟට එතුම් එයාලා තරහ වෙද්දි ඒක විවේචනයට ලක් කිරීමත් සාධාරණ වෙන්නේ නැහැ. ඉන්ද දිගටම මේ කිව්වේ දෙය තමයි හර්ෂ ඉලුප්පිටිය මහත්මයාලා වාද ජනාධිපතිතුමා මේක කරා කියලා. ඉතින් ඒක ඒ ඉන්ද තමයි මම මේ දිනවකවානු ටික අමාත්‍යංශය ලබා දීපු ඒක සභාගත කිරීම කරේ. දැන් ගරු කාර්ක සභා සභාපතිතුමනි, මේ ගිය සතියේ පාර්ලිමේන්තු දවස්වල ඉඳලා අපිට පේන්න තියෙනවා සමගි ජන බලවේගය විවෘත ආර්ථිකයේ උප්පත්තිය සිදු වෙච්ච දවසේ මේ රටේ ඒ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක ගමන් කරමු සමගි ජන බලවේගය.
Order please. Honorable Mrs. Kumari Rohini Vijayaratne to the chair.
ගරු මන්ත්‍රීතුමිය
මං කියාගෙන ආවේ සමගි ජන බලවේගේ ආරම්භයේ තියෙන විවෘත ආර්ථිකය. විවෘත ආර්ථිකයත් එක්ක ආරම්භ වෙච්ච සමගි ජන බලවේගය. කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී වෙන්වී ගිපු කණ්ඩායමනේ. අද මේ මැතිවරණයක් ඉලක්ක කරගෙන ඔවුන්ගේ තිබ්බ විවෘත ආර්ථික ක්‍රමයේ පිළිබඳ අමතක කරලා, ඒක විතරක් නෙමෙයි සමස්ත ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව අමතක කළා. අද ඔවුන් සමාජවාදයක් පරවගෙන කටයුතු කරනවා. අද ඔවුන් සමාජවාදයක් පරවගෙන කටයුතු කරන්න උත්සාහ කරනවා. මම මෑතක දැක්ක මම රෝහණ විජේවීර මහත්මයා මහත්මයව දැකලා නැහැ. හැබැයි අපි එයා පිළිබඳව අහලා තියෙනවා. මෑතකදී ප්‍රචාරය වුණා සමාජ මාධ්‍ය තුල රෝහණ විජේවීරගේ වීඩියෝ එකක් පරණ. මම දන්නේ ඔබතුමිය මුණ ගැහිලා කතා කරලා තියෙනවද කියලා මම දන්නේ. ඒ වීඩියෝ එක මම දැක්කා. දැන් අද සමගි ජන බලවේගයේ හැසිරෙන්නේ ඒ රෝහණ විජේවීර එදා දැකපු හැසිරිච්ච කතා කරපු ශෛලියත් මම බැලුවා. සමගි ජන බලවේගය අද එතෙන්ට වෙනස් වෙලා. අද එතෙන්ට වෙනස් වෙලා ගිහිල්ලා මේ බැටළුහමක් පොරවගෙන ක්‍රියාත්මක කරන්න බැරි, ක්‍රියාත්මක නොකෙරෙන ප්‍රතිඵලයක් ගේන්න බැරි සමාජවාදයක් පිළිබඳව කතා කරනවා. එහිඳ අපිට පේන්න තියෙන දේ තමයි අද සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් ඔවුන්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා බලාපොරොත්තුව තුළ විවිධ ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරනවා. අද කතා කරන ප්‍රතිපත්තිය නෙමෙයි හෙට. හෙට කතා කරන ප්‍රතිපත්තිය නෙමෙයි අනිද්දා. මහපොළොවේ වෙන්නේ මොකද්ද කියන එක, ලෝකයේ වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව අවධානය යොමු කරන්නේ නැතුව දැන් බලන්න මන්ත්‍රීතුමිය දිගටම අද මේ ජනප්‍රිය දේශපාලන මාතෘකාව ඔස්සේ විපක්ෂය කතා කරාට ඒ කතා කරන ගමන් කියනවා අපි තමයි කිව්වේ ඉස්සෙල්ලම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ නැති හින්දා තමයි මේ රටේ කඩාවැටීම ආවේ කියලා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි තමයි යන්න කිව්වේ කියලා ඉස්සෙල්ලම කියනවා. මොකද අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඒ ක්‍රියාත්මක කරන වැඩසටහන තුළ ප්‍රතිඵල රටට ලැබෙමින් පවතිනවා. එකෙන් අපිට අදහස් කරන්න බෑ අපි දැන් ලබාගත යුතු ස්ථාවරත්වය ලබාගෙන ඉවරයි, එහෙනම් අපිට මැතිවරණයකට මුහුණ දෙන්න මෙතන ඉඳලා ආපස්සට යන්න පුළුවන් කියලා. එහෙම යන්න බෑ. එහෙම යන්න පුළුවන් වගකීමක් නැති අය, එහෙම යන්න පුළුවන් වැඩපිළිවෙලක් නැති අය. එහෙනම් මොකද්ද මේ කරන්න හදන්නේ? එක පැත්තකින් කියනවා අපි තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කිව්වේ කියලා. අනික් පැත්තෙන් මෙතෙන්ට ඇවිල්ලා අදහස් දක්වමින් කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තරයේ දකින සම්පූර්ණම ඊට පරිබාහිර ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳව සහන ලබා දී. සහන ලබා දී. අපි බදු අඩු කරනවා. අපි බඩු මිල අඩු කරනවා. අපි ඉන්ධන මිල අඩු කරනවා. අපි විදුලිය මිල අඩු කරනවා. අපි අර කාණ්ඩෙට සහනයක් දෙනවා. අපි පොලිය අනුපාතය අඩු කරනවා. අපි ණය දෙන්න කටයුතු කරනවා. මොකද්ද මේ කරන්න යන්නේ? අපි ඩොලරේ යගේ මීට වඩා ස්ථාවර කරනවා. මෙන්න මේවනේ අපි විපක්ෂයේ දිගට මහන්නේ. කරු මන්ත්‍රීතුමිය කොතෙන්ද මේ රට අරගෙන යන්නේ? කොහොමද මේ ටික කරන්න පුළුවන්? කියද්දි ලස්සන ඔබතුමියටත් hina යනවා. කියද්දි ලස්සන අහන් ඉන්න කෙනාටත් සුන්දරයි. හැබැයි ක්‍රියාත්මක කිරීමේදී මෙන්න මේ අභියෝගය තියෙනවා. අහන්නත් හොඳයි, ලස්සනයි, කැමති, කියන්නත් හොඳයි, ජනප්‍රිය වෙන්න පුළුවන්. හැබැයි ක්‍රියාත්මක කිරීමේදී කොහොමද මේ ක්‍රියාත්මක කරන්නේ? මෙන්න මේක තමයි අද අපි ඔක්කොම මුහුණ දෙන ප්‍රශ්න. මේකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරයි හැකියාව ශක්තිය තිබ්බේ මේ අභියෝගයට මුහුණ දෙන්න. අනෙක් කිසිම කෙනෙක් අභියෝගයට මුහුණ දුන්නේ නැහැ. මේ අභියෝගයට මුහුණ දුන්නේ නැති අය මේ අභියෝගය බාර ගන්න තිබ්බ අවස්ථාවේ ඒකේ හැංගිලා හිටපු අය බාර ගන්නවා වෙනුවට බාර නොගන්න කරුණු කාරණා 100ක් 1000ක් කියපු අය අද ආර්ථිකයේ ස්ථාවරත්වය දැකලා සියුම් මීර්ෂියාවක් ඇති වෙලා කොහොමද මේ ආර්ථිකය නැවත වට්ටලා හරි අපේ දේශපාලන ගමන යන්නේ කියලා කල්පනා කරනවා. ගරු මන්ත්‍රීතුමිය අද ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ කඩාවැටීම කතා කරනවා වගේම මේ රටේ නැවත නැගා සිටුවීම පිළිබඳවත් කතා කරනවා. කොහොමද ජනාධිපති මාසා රජය විවිධ පීඩනයන් මැද ජනතාවත් එක්ක එකතු වෙලා මේ අලුත් ආර්ථිකයක වෙත පියමන් කරද්දී සිදු කළ යුතු වෙනස්කම් ටික සිදු කරලා ආර්ථිකය යහපත් මට්ටමට ගන්න උත්සාහය සහ කොතෙක් දුරට මේ යහපත් මට්ටමේ ඉලක්කයන් වෙත ගමන් කරලා තියෙනවද කියන එක. මේ පිළිබඳව මුලින් කිව්වේ මේක කරන්න බෑ කියලා. මුලින් කිව්වා මේක කරන්න දේශපාලන ස්ථාවරත්වය නෑ කියලා. මුලින් කිව්වා මේක කවදාවත් අපේ රටේ ක්‍රියාත්මක කරන්න බෑ කියලා. හැබැයි රටට විකල්ප තිබ්බේ නෑ. අද මම දැක්කා හර්ෂ මන්ත්‍රීතුමත් කියනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන හරියට නිගෝෂියේට් කරන්න ආණ්ඩුවට පුළුවන් උනේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් අපිට වඩා නිගෝෂියේට් කරන්න කියලා. මොකද්ද විකල්ප? එකම විකල්පයක් මට අද ඇහුණා. ඒ විකල්පය යෝජනා කරේ අපනයන කරුවන්ට බදු සහන ලබා දීම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි, විපක්ෂ නායකතුමා මට මතක විදියට ගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා මේ බදු සහන ලබා දීලා දිගින් දිගටම මේ රටට ලැබිය යුතු ආදායම අහිමි වීම ගැන. බදු සහන ලබා දීලා ලැබිය යුතු ආදායම අහිමි වීම ගැන. කොතෙන්ටද මේ බදු අඩු කරලා අරගෙන යන්න හදයි? කොතෙන්ටද මේ සැලසුමක් නැතුව සහන ගැන කතා කරලා වට අරගෙන යන්න හදන්නේ? මේ අරගෙන යන්න තැන මම එදත් පාර්ලිමේන්තුවේ කිව්වා ගරු මන්ත්‍රීතුමනි, අපිට ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් නැති වුණාම රජයක් කොහොමද කටයුතු කරන්නේ? අපි 2022 7.2% දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායමක් ගත්ත රට. මේ රාජ්‍ය ආදායම රාජ්‍ය සේවකයාගේ වැටුප් ගෙවන්න, සහනාධාර ටික දෙන්න, පොහොර ටික දෙන්න, බෙහෙත් ටික දෙන්න, අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ටික දෙන්න, විශ්‍රාම වැටුප් ටික දෙන්න. එතනින් එහාට ගිහිල්ලා වකුගඩුරුව බී දීමනාව, ආබාධිත දීමනාව, වැඩිහිටියන් වෙනුවෙන් ලබා දෙන දීමනාව, මේ කිසිම දීමනාවක් ලබා දීමට ප්‍රමාණවත් උනේ නැහැ. එතකොට රටේ ණය සේවාකරණයට ප්‍රමාණවත් උනේ නැහැ. ණය ස්ථාවරත්වයේ රට තුල පවත්වාගෙන යන්න තිරසර භාවයක් ඇති කරගෙන යන්න ප්‍රමාණවත් උනේ නැහැ. එහෙම වුණාම රටේ ඇති වෙච්ච තත්ත්වය අපි දැක්කා. දවස් 5ක් තෙල් පොලිමේ හිටිය, පැය 13ක් විදුලිය කැපුණා, ගොවියට වගා කරගන්න පොහොර ටික තිබ්බේ නැහැ, අත්‍යවශ්‍ය සැපියුම් ටික නිවැරදි වෙලාවට රටට ගෙන්න ගන්න පුළුවන් වුණේ නැහැ. ජාත්‍යන්තර සැපියුම් ජාලය කොවිඩ් නිසා බිඳවැටෙද්දී ආර්ථික අර්බුදය නිසා ලංකාවේ සැපියුම් ජාලය සම්පූර්ණයෙන් බිඳවැටුණා. රුපියලේ අගය රුපියල් 400 ඉක්ම වූ කළු කඩේ මිලකට ගිය. මේ ඔබතුමීලා කතා කරපු දේවල්, මේ විපක්ෂය කතා කරපු දේවල් එක ඇත්ත. එතකොට මෙහෙම අත්දැකීමක් උද්ධමනයේ 70% ගියා. මෙහෙම අත්දැකීමක් මීට අවුරුදු දෙකකට කලින් ලබලා තියෙද්දී 2022 අපි ඒ අත්දැකීම දැකලා ඒ කටුක අත්දැකීම විදදරා ගන්න මොනතරම් මේ රටේ ජනතාවට අපහසු වුණාද? මෙරටේ දුප්පත් පොහොසත් ભેදයක් නැතුව මොනතරම් ජනතාවක් ඒ දැඩි පීඩනයේ හමුවේ තමන්ගේ ජීවිතය ගත කරාද? අපේ රටේ මන්දපෝෂණ තත්ත්වයන් වැඩි වුණා. ඊළඟට දරිද්‍රතාවය වැඩි වුණා, දුප්පත්කම වැඩි වුණා. මේ ඔක්කොගෙන්ම රට මුදවාගෙන අද ආර්ථික සැලසුමක් එක්ක අලුත් ආර්ථිකයකට ගමන් කරන මොහොත. අද අපේ රටේ උද්ධමනය 70% 75% 105% රුපියල් 440ට අලෙවි වෙච්ච ඩොලරය විනිමය අනුපාතය අද රුපියල් 300ක ස්ථාවර මට්ටමක තියෙනවා. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉල්ලුම සහ සැපයීම අනුව වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ඉන්ධන ටික ලැබෙනවා, විදුලිය ටික ලැබෙනවා, ගෑස් ටික ලැබෙනවා. මූලික අවශ්‍යතාවයන් වලට තිබ්බ ඒ සැපයුම් ජාලය යථාවත් වෙලා තියෙනවා. අපේ ආදායම් එකතු කරද්දී රාජ්‍ය ආදායම ගිය 2023 අවුරුද්ද වෙද්දී 11.2% දක්වා වැඩි වුණා. අපි ඒක 2026 අවුරුද්ද වෙද්දී 15% දක්වා පරිවර්තනය කරනවා. එහෙම වුණාම තමයි රටකට අභියෝගවලට මුහුණ දීලා ජනතාවට සහන ලබා දීලා රජය මගේ ඉටුවිය යුතු පූර්ණ වගකීම ඉටු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතෙන්ට ගමන් කරන්න නැති වෙන්න අපි නැවත කඩා වැටීමකට යනවා. මම ඕනෑම අභියෝගයක් කරනවා ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, මේ ගෙන යන ආර්ථික වැඩසටහන දේශපාලන අවශ්‍යතා මත වෙනස් වුණොත් අපේ රට කඩා වැටෙන්න සති 4කට වඩා වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. මං ඉතාම අවංකවම මේ කියන්නේ. මේ විපක්ෂයට දෙන උත්තරයක් නෙමෙයි. හැබැයි අපි හැමෝම කල්පනා කරන්න ඕනේ. මුළු ලෝකයක් අද අලුත් විදියට හිතලා ආර්ථිකයන් හැඩගස්වා ගනිද්දී ශ්‍රී ලංකාවට විතරක් අවුරුදු දෙකකට කලින් කඩා වැටිලා අපි යන්තමින් හිසෝතව ගත්තාම ආපහු කඩා වැටිච්ච කාරණාවලට ගමන් කරන්න පුළුවන්. මේ ප්‍රධාන වශයෙන් යෝජනා කරන්න එක දෙයක්. මේ යෝජනා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලන මැදිහත්වීමක් දේශපාලන බලපෑමකින් තොරව මේ රටේ මුදල් ප්‍රතිපත්තිය පාලනය කිරීම ආපස්සට හරවා එකම විකල්පය. ඉතාම වගකීමෙන් මම කියන්නේ ගරු මුලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, මම මේකේ මන්ත්‍රීතුමිය මේක ඉතාම වගකීමෙන් කියන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි. මේ ඇතිවන පීඩාකාරී තත්ත්වයට මුහුණ දෙන මිලියන 22න් එක්කෙනෙකුත් වෙනවාම මේ අපි හැමෝම මේ මිලියන 22න් එක්කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. එහිඳ මේ රට ගමන් කරවන්න යන්නේ නැවත මුදල් ප්‍රතිපත්තිය දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් පාවිච්චි කරලා, එවැගේම විනිමය අනුපාතය දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් පාවිච්චි කරලා ශ්‍රී ලංකා මහ බැංකුවේ 50 කැටුම්පත ආපසු හරවලා නැවත මුදල් මුද්‍රණයකට ගමන් කරලා ආදායම් වියදම් පියවා ගන්න රටක් බවට පරිවර්තනය කර නැවත මුදල් මුද්‍රණය කරන රටක් බවට පරිවර්තනය කර මුදල් මුද්‍රණය කරලා පරිභෝජන අවශ්‍යතා සපුරගන්න රටක් බවට පත් කරන්න. ඒකයි මම කියන්නේ වගකීමෙන් මේ වෙනස් කරොත් මේ ප්‍රතිපත්තිය නැවත 2022කට ගමන් කරන්න සති 4කට වඩා වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඒ සති 4ක් යන්න පුළුවන් වෙන්නේ මේ කළමනාකරණය තුළ අපි ණය ටික ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒ ගෙවීම් ටික කරලා එවැගේම කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වලට ගෙවීම් කරලා ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ටික සඳහා ස්ථාවර මට්ටමක් ගොඩනගාගෙන ඉන්න හින්දා අද අපේ රටේ රජයට සැපයුම් කරන කිසිම සැපයුම්කරුවෙකුට දින 90කට වඩා හිඟ බිල්පත් නැහැ අපේ රටේ. ඉස්සර තිබ්බ අවුරුදු 2, 3, 4, 5 කාලයක් ගත වෙච්ච මම මේ කියන ඕනෑම දෙයක් තර්ක කරන්න පුළුවන් විපක්ෂයට. හැබැයි මේ හැම තර්කයක්ම මූලාසන අරුඩ මන්දිතුමනේ දේශපාලන කෝණයෙන් බැලලා විතරයි කියන්න පුළුවන්. දේශපාලන කෝණයෙන් බැලලා විතරයි කියන්න පුළුවන්. මේ යථාර්ථයට අද ආණ්ඩු පක්ෂය අද විපක්ෂය විතරක් නෙවෙයි අපේ රටේ සියලු දෙනාට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේකට විරුද්ධව නැවත කඩාවැටීමකට අතවනන්නේ මේ අණ වැඩ පිළිවෙලට විරුද්ධව කටයුතු කරන්න යන්නේ ආපහු අපේ රටේ කඩාවැටීමක් දකින්න කැමති අය විතරයි. ඒකට මහජනතාවේ කැමැත්තක් නැහැ. මහජනතාව කැමති වෙන්නේ නැහැ. ඒ දේශපාලන වශයෙන් තමන්ගේ බලය පවත්වාගෙන යෑම, බලය ලබා ගැනීම, බලය තියෙන ප්‍රමාණය අඩු වැඩි වීම මේ සියල්ල ගැන කල්පනා කරන්න දේශපාලන එයින්ද අපිට හැමෝටම වගකීමක් තියෙනවා. අද දැනුමක් තියෙන අයටත් වගකීමක් තියෙනවා. අධ්‍යාපනයක් ගත්ත අයට වගකීමක් තියෙනවා. මේ රටේ උගත් ප්‍රොෆෙෂනල්ස්ට වගකීමක් තියෙනවා. මේක දිහා මධ්‍යස්ථව බලලා හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා කල්පනා කරන එක. එහෙම නැතුව අපි වෛරයක් එක්ක ඡන්දයක් එනවා කියලා ඒකට නම් අපේ පූර්ණ අවධානය යොමු කරන්නේ අපි 2022ට යනවා විතරක් නෙමෙයි එතනින් එහාට අපිට මොකද වෙන්නේ ඊළඟට? අපි එක සැරයක් ජාත්‍යන්තරයේ සහ අපේ හවුල්කරුවන්ට පොරොන්දු වෙනවා. ඒ පොරොන්දු අපි දිගින් දිගටම කඩ කරනවා. අපි කඩ කරලා ආපහු වුණත් ගමන් කරන්න අපිට පුළුවන්ද? සමහර අය හිතනවා ආපහු කඩාවැටුනත් මොකද වෙන්නේ? මේ මාස 18කින් අපි ඔලුව විශ්වාසයේ ඊට වඩා කෙටි කාලෙකින් ඕන අපිට ඔලුව උස්සන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමිය නැවත කඩාවැටීමකට මේ ප්‍රතිපත්ති වෙනස් කළා රට ගමන් කළොත් එහෙම ආපහු අවුරුදු 15කින් මෙහා අපිට ඔලුව විශ්වීමක් නැහැ. අපි අද ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් යනවා. මගේ මිත්‍රයා බොහොම රටට ආදරය කරන ආර්ථිකය පිළිබඳ පුළුල්ව බැලපු හර්ෂ මන්ත්‍රීතුමා අද මේ වෙලාවේ නැහැ. හැබැයි එතුමා කිව්වා ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බැඳුම් කර හිමියන් සමග අපි කරන සාකච්ඡා පිළිබඳව. එතුමා එක වෙලාවක් කිව්වා 130ක් පිළිබඳව. තව වෙලාවක් කිව්වා 107ක් පිළිබඳව. හැබැයි මං ඊටාම හොඳින් දන්නවා මේ සිදු කරන සාකච්ඡා තුළ එතුමාගේ මැදිහත්වීමක් තිබෙන්නේ නැහැ. හැබැයි එතුමා මේ ආර්ථික ක්‍රියාවලිය තුළ රාජයේ මුදල් කාර්ක සභාව තුළ ක්‍රියාත්මක වෙද්දි මේ හැම දෙයක් පිළිබඳව පුළුල්ව බැලුවා. හැබැයි අපි මේ මොකද්ද කියන්නේ? එතුමාට කවුද මේ 130 ගැන කිව්වේ? අපි හිතමු කමන්නේ 130 පිළිබඳව අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන්. මේ විවිධ තැන්වල අද මේ වෙනකොට ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන යෝජනාවලින් පිළිබඳව බලද්දී අපේ යෝජනාවලියක් තියෙනවා රජයේ පැත්තෙන්. බඳුන් කර හිමියන්ගේ යෝජනාවක් තියෙනවා. කොහෙන්ද 107 යෝජනාවලිය ආවේ? අපි තාම බඳුන් කර හිමියන් සමග සාකච්ඡා කරමින් ඉන්නේ අපේ නීති උපදේශකයන් සහ මූල්‍ය උපදේශකයන්. අපේ බඳුන් කර හිමියන්ට අවශ්‍යතාවයක් තියෙනවා කඩිනමින් එකඟතාවයකට එන්න. ඔවුන්ගේ පැත්තෙනුත් මේ ණය තිරසන භාවයක් මේ රටේ ඇතිකර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ සහයෝගය අපිට ලැබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ වගේම පැරිස් ක්ලබ් සෙක්‍රටේරියට් එක, මේ සියලු දෙනා, ඒ වගේම නිල ණය හිමියන්ගේ කමිටුව, ජපානය, ප්‍රංශය, ඒ වගේම ඉන්දියාව සමසභාවිත්වය දරමින් මේ සියලු දෙනා බොහෝ මහන්සි වෙලා අදියරෙන් අදියර ණය තිරසන භාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය එකඟතාව මේ වෙනකොට ලබාගෙන තියෙනවා. එයින්ද මං හිතන්නේ වටේ එහෙම එහෙ කතා කරන දේවල් මේ වෙනකොට රජයේ විසින් ඇති කරගෙන තියෙන එකඟතාව කියලා සමාජගත කිරීම, උත්සාහ කිරීම සාධාරණ නැහැ. මොකද අපි මේ රටක ආර්ථිකයක් පිළිබඳව කතා කරා. මිලියන 22ක ආර්ථිකයක් පිළිබඳව කතා කරා. එයින්ද ගරු මූලාසන ආණ්ඩුවේ මන්ත්‍රීතුමනි, අපි රජයක් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රජය, අග්‍රාමාත්‍යතුමා කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩු පක්ෂ ඉතාම අසීරුවෙන් විපක්ෂයේ දැඩි පීඩනය සහ බොරු ප්‍රචාරය කිරීම තුළ ඒ අභියෝගය ජයගන්න අපිට පුළුවන් වුණා. හැබැයි මේ ජයග්‍රහණයක් කියලා සලකලා මේසියල්ල ආපස්සට හරවන්න මං එවල කිව්වා වගේ අපිට පුළුවන්කමක් නැහැ. එයින්ද රජය මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ජනතාව නගා සිටුවන්න අවශ්‍ය සම්පූර්ණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා අද මාස 18කට පස්සේ ජනතාවට ප්‍රතිඵල ලැබෙමින් තියෙන අවස්ථාව. මොකද විපක්ෂය උත්සාහ කරන්නේ? විපක්ෂය උත්සාහ කරන්නේ මේ ලැබෙමින් තියෙන ප්‍රතිඵල තවදුරටත් ශක්තිමත් වීම වළක්වලා වළක්වන්න උත්සාහ කරලා ජනතාවගේ දේපල ඔවුන්ගේ වත්කම් නැවත විනාශ කිරීමේ ආර්ථික රටාවකට අරගෙන යන ආණ්ඩුව ආර්ථිකය සහ ජනතාව සයුවල ගන්නවලා ක්‍රමානුකූල නැගී සිටීමකට රට භාජනය කරද්දී විරුද්ධ පක්ෂය යෝජනා කරන්නේ ජනතාවට ඉතුරු වෙලා තියෙන සම්පත් සහ දේපල නැවත විනාශයක් වෙනුවෙන් අරගෙන යන ප්‍රතිපත්තියකට රට අරගෙන යන්න සහ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත අලු වෙන තැනට අරගෙන යන්න. රජයට ජනප්‍රිය වීම සඳහා තීන්දු ගැනීමට අවශ්‍ය වුණත් ඊට වඩා වැඩිපුර වගකීමක් රටේ මිලියන 22ගේ ආර්ථිකය පිළිබඳ වගකීමක් තියෙන හින්දා අපි ඒ ජනප්‍රියතාවය වෙනුවෙන් ගමන් කරන්නේ නැහැ. අපි යන්නේ ආර්ථිකය ස්ථාවර කරලා තිරසර ආර්ථිකයක් සහ තිරසර ණය ප්‍රමාණයක් තියෙන රටක් බවට පරිවර්තනය කරන්න අපේ රට. විපක්ෂය උත්සාහ කරන්නේ සවිබල ගැන්වෙපු මේ ශක්තිමත් වෙච්ච ආර්ථිකය කඩා බිඳ දාලා ජනතාවගේ දේපල වත්කම් සියල්ල නැවත ගිනිබත් වෙන තැනට රට අරගෙන යන්න. අපිට මේක තර්ක කරන්න පුළුවන්. ඔබතුමාලට කියන්න පුළුවන් රජයේ පැත්තෙන් මේක කිව්වා. මට කියන්න පුළුවන් විපක්ෂයේ පැත්තෙන් මේක කිව්වා. ඊළඟට ඕනනම් මාධ්‍ය ඉදිරියේ මේ තර්කය තුල ජයගත්තේ ආණ්ඩු පක්ෂයද විපක්ෂයද කියලා තීන්දුව කරන්න පුළුවන්. හැබැයි අවසාන ප්‍රතිඵලය මොකද්ද? තර්කයක් හැටියට මෙතෙන්ට ගෙනල්ලා වාද කරලා විවාද කරලා ඒ තර්කයේ ජයග්‍රහණය මොකද්ද කියලා ගත්ත කෙනා ආණ්ඩුවේ කතිකයද විපක්ෂයේ කතිකයද කියන්න පුළුවන්. හැබැයි ඒකේ බලපෑම අවසාන වශයෙන් භුක්ති විඳින්න ඕනේ මේ රටේ මිලියන 22ක් වෙච්ච තමා ඇතුළු අපි සියලු දෙනා. එයින්ද අපේ ඉලක්කය අද සමහර විට බොහෝ අයට අමතක වෙලා ඇති. මං හිතන්නේ ආර්ථිකය ගැන එදා කතා කරපු සියලු දෙනාටම වගේ විපක්ෂයේ මේ ආර්ථිකය ගමන් කරලා ලබා ගන්න යන ප්‍රධාන සංදිස්ථාන පිළිබඳව අමතක වෙලා. අපේ රටේ 2022 වෙද්දි ගරු මූලාශ්‍ර නඩුවේ මන්ත්‍රීතුමිය අපේ දළදේශීය නිෂ්පාදිතයෙන් ණය ප්‍රමාණය 128යි. ඊළඟට මේ වැඩසටහන තුළ ඉලක්කය තමයි 128 ක ණය බර 95 ක ප්‍රමාණයක් දක්වා අඩු කිරීම. ඊළඟට රටේ මූල්‍යන අවශ්‍යතාවය 2022 වෙද්දී 34.6යි. දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මේක 13% දක්වා මූල්‍යන අවශ්‍යතාවය අඩු කිරීම. ක්‍රොස් ෆයිනෑන්සිං නීඩ් එක
ඔබතුමාටම මිනිත්තු දෙකක කාලය.
ඊළඟට විදේශ ණය සේවාකරණය 2022 9.4යි 4.5 දක්වා අඩු කිරීම. මෙන්න මේකට ගමන් කරන්න පුළුවන් පිළිගත හැකි විකල්පය කුමක්ද? මේ සංඛ්‍යාලේඛනත් එක්ක අපි තර්ක කරමු. අපි දේශපාලන විවාදයක් බවට පාර්ලිමේන්තුව පරිවර්තනය කරගන්න නැතුව මේ සංඛ්‍යාලේඛන එක්ක ආර්ථික විවාදයක් බවට පරිවර්තනය කරගන්න. ඒ හින්දා ගරු මූලාශ්‍ර නඩුවේ මන්ත්‍රීතුමනි, තුමිය අවසාන වශයෙන් මට එකක් අද මම දැක්කා. මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ මම සමාව ඉල්ලා සිටිනවා. සුනිල් අඳුන් නැති මන්ත්‍රීතුමා මේ සභාවේ නැති වුණත් එතුමාගේ නම ප්‍රකාශ කිරීම පිළිබඳව එතුමාගේ පරණ හඬපටයක් මට ඇහුණා. මොකද්ද එතුමා කියන්නේ? මේ රටේ විදේශගත ශ්‍රමිකයන් මාසයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ නැවැත්තුවොත් තමන්ගේ පවුලේ අපහසුතා ඇති වුණත් නැවැත්තුවොත් රජයේ අපහසුතාවයට පත්වීම කාටවත් වළක්වන්න බෑ කියලා. මෙන්න මෙහෙම සැලසුමක් එක්ක තමයි රට කඩා වැටෙන්නේ. මේ සැලසුමත් එක්ක තමයි රට කඩා වටලා අද අපට බලය දුන්නොත් ඊට වඩා හොඳට කරන්න පුළුවන් කියලා කියන්නේ. එහෙනම් මේ හොඳට කරන්න පුළුවන් කියලා කියන එකෙන් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ මොකද්ද? තමන්ගේ පිළිගත් ආර්ථික න්‍යාය එකම න්‍යාය නැවත මුදල් අච්චු ගැහිම නම් අපි නැවත නැවත ජනතාවට කියන්න ඕනි නෑ, නැවත නැවත ජනතාව බලාපොරොත්තු වෙන්න ඕනි නෑ 2022ට වඩා හොඳ තත්ත්වයක්, දැනට වඩා හොඳ තත්ත්වයක් බලාපොරොත්තු වීම අවශ්‍ය වෙන්නේ නෑ. 2022ට වඩා දරුණු තත්ත්වයක් පිළිබඳ චිත්‍රයක් මවාගෙන මේ කියන අපිට වඩා විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවා කියන කණ්ඩායම් වලට අහුම්කන් දීම වඩා හොඳ වේ. ඒක තමයි අවසාන ප්‍රතිඵලය. මම අවසාන කරනවා. එයින්ද අපි රටක් හැටියට මේ තියෙන අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. මේ අභියෝගය අපි ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ වගේම මෙවැනි අභියෝගයක් නැවත අනාගතයේ අපේ රටේ කිසිම පරම්පරාවකට ඇති නොවන ආකාරයට අපේ රටේ ආර්ථිකය හැඩගස්වා ගත යුතුයි. ඒ සඳහා ඉදිරියේදී ගේන්න තියෙන නීති රාමු අපි එකග වෙන කාරණා පිළිබඳව මීට වඩා තවත් පුළුල් අපි කතා කරලා මේ රට සැබවින්ම තිරසර ආර්ථිකයක් තියෙන ණය ගෙවා ගත හැකි රටක් බවට පරිවර්තනය කරන්න ජාත්‍යන්තරයේ අපිට ලබා දෙන සහයෝගයට වඩා අදිෂ්ඨානශීලීව අපි කටයුතු කරමු කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලමින් මම නිහඬ වෙනවා. බොහොම
ස්තුතියි. ඊළඟට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාවට මන්ත්‍රීතුමේනි, මගේ මිත්‍ර ශෙහාන් සේමසිංහ මැතිතුමාත් මමත් මහා බැංකුව ඉදිරියේ වාඩි වෙලා මහා බැංකු හොරා එළවන්න උද්ඝෝෂණය කරපු කාලේ මං හිතන්නේ එතුමාට මතක ඇති. මම කැබිනට් මණ්ඩලයෙන් අස්වැලා ඔබේ ආරාධනයට රනිල් වික්‍රමසිංහ මේ රට විනාශ කරන එක වළක්වන්න ඔහුට එරෙහිව විශ්වාස භංගයකට සහයෝගය දෙන්න ඔබත් එක්ක අපි එකතු වෙලා රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල මේ රටෙන් තුරන් කරන්න කටයුතු කරපු හැටි මම හිතන්නේ ඔබතුමාට මතක අමතක නැතු ඇති. අපි ඔබතුමා යන්න කලින් විවිධ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීලා ඉන්න මේ මොහොතේ ඔන්මැක්ස් ගනුදෙනුව පිළිබඳව ඔබතුමාගේ අමාත්‍යංශය අවධානය යොමු කරන්න කියන ඉල්ලීමක් මං කරන්න කැමති. මේ රටේ සාමාන්‍ය මිනිස්සු 450,000 105,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ ගනුදෙනුවට සම්බන්ධ වෙලා පිරමීඩ ගනුදෙනුවට අද කෝටි 4,500ක් විතර මුදල් නැති කරගෙන ඒ අයට යන එන මං නැති වෙලා ඉන්නේ. අපේ මහා බැංකුව ස්වාධීන කරන්න අපි දායක වුණා. මහා බැංකුවෙන් මේ ගනුදෙනුව පිළිබඳව අවධානය යොමු කරන්නේ අවුරුදු 2කටත් වඩා පස්සේ. එහෙම වෙච්ච ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙච්ච උදවිය සම්බන්ධව දැන් මේ මොහොතේ අධිකරණ තීන්දුවක් තිබුණට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් පැමිණිලි කරන්න ඒ ප්‍රශ්නයට මැදිහත් වෙච්ච උදවිය පැමිණිලි කරන්න යනවට බය කරන්නද වෙනම වැඩපිළිවෙලක් යනවා? යන්න එපා, ගියෝතින් ඒ අයට වැඩ වර්ධී කියලා බය කරනවා. ඒ නිසා මේ හානියට පත් වෙච්ච විශාල ප්‍රමාණයක් ඉන්න රජයේ සේවකයෝ එයාට පැමිණිල්ලක් දාන්න යන්න බයයි, ප්‍රශ්නාව නැති වෙයි කියලා. ඒ අය පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි, මම ඔබතුමා පස්සේ උත්තර දෙන්නේ. එහෙනම් මගේ වෙලාවෙන් ගන්න එපා මේ ගරුමන්තුමිය. ඒක පස්සේ කතා කරන්න ගරුමන්තුමිය. ඒ වගේම තවත් එකක් ඔබතුමාට තියෙනවා. මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි හින්දා, රට කඩන් වැටිච්ච හින්දා අද යන්නේ නම් නැතුව අපේ ආණ්ඩුව බලයට ආවේ රණවිරුව පෙන්නලා ජාතික ආරක්ෂාව කතා කළා. රණවිරුව අද 100,000 ගණක් අපේ ප්‍රදේශවල පවා ගිහිල්ලා තියෙනවා. දැන් රුසියාවට ගිහිල්ලා ජීවිත නැති වෙලා, පඩි නැතුව ජීවත් වෙන්න විදියක් නැතුව ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන කතා කරපු ප්‍රබලයෝ වාඩි වෙලා ඉඳගෙන ඒ අය දන්නෙත් නැහැ. අපේ විපක්ෂයේ දායසිරි මන්ත්‍රීතුමත් Apa wipaksana aja tu mat megan awadani yomukan nakang. Ia pilih bandar. Ada sahannya ag dewa kiela. Wipaksya media tu nata passe kata kerana, namut AI ke prosen pilih bandar. Taki dene gihilat inwad, taki dene kianne inwad, taki dene ke prosen inwad. Me pilih bandar.
Me tu bawa matu kerana.
Obat mai. Winadi kata kerana.
Karena awe palavini ke depan utara ab dene boluah. Me mana kota me samband dene madikar nakriya marga argenet iye nama. Ebagaima mahabankuwa nirantarayen nivedana nikut karanawa me wage niti virodhi piramid javaram pilibandawa. Habai tava duratat ewa pracharanaya karanna saha ewata yomu wena kandayamuth innawa. Ithe eyinda e pilibandawa itama wagakimen saha obodhen katiyutu karanna kiyala api janathawagen illanawa. Me sambandhayen danata adhikarana katiyutu kriyaatmaka wenawa. E adhikarana katiyutu waladi apita bala ganna puluwam.
Kohomada api ithirata
yanne? Haru mulasaranata manthithumada e vinadi thuna mata denna. ඔබතුමා ඒ ආකාරයට වගකීමකින් මුල ඉඳලාම කටයුතු කරානම් රජය මේ ලක්ෂපාකට ආසන්න මිනිස්සු මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ නැහැ. ඔබතුමා කිව්වා ආර්ථිකය අද සමතයකටපත් කරලා තියෙනවා කියලා. ඔව් පෙට්‍රල් පෝලිං නැහැ. ඩීසල් පෝලිං නැහැ. පරිභෝජනයේ 150කට වඩා අඩු වෙලා දුප්පත් අහිංසක මිනිසුන්ට කන්න නැති බව අධ්‍යාපනයට පොතක් ගන්න බැරි බව මං හිතන්නේ තේරෙන්නේ නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්. Garu Mantri Tumani Amatumani Hemakiagina Ada Janadipati Mukanda Kiani Hitamukamangihila Vatatagila Chandaganda Hitagina Vipaksha enemy Chanda Tigagana Vatukam Karuange Ham Putunaka Katakaran in Atua Adala Nitiriti Gain in Atua Eliatagila Kiano Aikapatama Onna Pipadi Vedikara Aigda Satsia Kila Me Nodanda Babegda Haya Parak Merata Yagamatikama Kerala අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ ඉඳලා මේ වගේ ජේෂ්ඨ නායකයෙක් ඒ වගේ කතා කියන්නේ ගෙවන්න බැරි දෙයක් පිළිබඳ පොරොන්දු දෙන්නේ ඇයි දේශපාලේ රවට්ටන්න අද එළියට ඇවිල්ලා කියනවා රජයේ සේවකයන්ට ඇයියේ ලබන අවුරුද්දේ දෙන්නල්ලු පඩි වැඩි කිරීමක් ඒ වගේම වාහන ගෙන්නන්න බොහෝ දෙනෙක් බලාපොරොත්තු ඉන්නවා පර්මිට් ගෙන්නන්න වාහන ගෙන්නන්නල්ලු ලබන අවුරුද්දේ හැබැයි මට ආරංචි ඔබතුමාලගේ ඉල්ලීමට മന്ത്രിවරුන්ට පහහන පර්මිට් එක නම් පාස් වෙලයි කියලා. කරු මුලාසනාඩු മന്ത്രിතුමනි අපි ඔබගෙන් ඉල්ලා හිටිනවා ඒ වගේම බුද්ධ ධර්මයටත් කියනවා. බුද්ධ ධර්මයට බුද්ධ ධර්ම දියුණු කිරීම සඳහා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සඳහා රුපියල් බිලියන ගාණක් ලබන අවුරුද්ද වෙන් කරනවලු 20.48 මේ රට සංවර්ධනය වෙනවලු හැමදේම ලබන අවුරුද්ද වැඩි කරනවලු මේ කියන්නේ දේශපාල වශයෙන් මිනිස්සු නොමග යවලා මිනිස්සු රවට්ටන්න නෙමෙයිද කියන එක ඔබතුමාම කල්පනා කරලා බලන්න විවිධ බදු සහන ගැන කතා කරේ අපි ඇයි අපි කතා කරේ මේ රටේ අපනායන දිරිමත් කරන්න නම් වැලියු ඇඩ් කරන්න අවශ්‍ය නම් අපනායන වලට වැලියු ඇඩඩ් අපනායන දිරිමත් කිරීම සඳහා ඒ වෙනුවෙන් ගෙන්නන මූලද්‍රව්‍ය අමුද්‍රව්‍ය සඳහා පමණක් සොයල බලල බදු සහන දෙන්න කියලා නිකන් ඔහේ දෙනවට දෙන්න කියලා නෙමෙයි අපේ අරමුණ මේ රටේ අපනායන දියුණු කිරීම නම් මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම නම් මේ රටේ නිව් ස්ටාර්ට්අප් අලුත් කර්මාන්ත ආරම්භ කිරීම නම් ඒ සඳහා ගැළපෙන බදු ක්‍රමයක් සකස් විය යුතුයි ඒ සඳහා ගැළපෙන බදු සාන ලබා දිය යුතුයි කියන එක තමයි අපි දිගින් දිගටම කිව්වේ එහෙම නැත්නම් ඇස් දෙක වහගෙන බදු සාන දෙන්න කියලා නෙමෙයි මේ සියල්ල අතරේ විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරන්න ඕන කියලා IMF එක කියද්දී අපි ලෝකේ විශ්වාසය වර්ධනය කරගත යුතුයි කියලා කියද්දී මේ මොහොතෙත් අන්තිම මොහොතෙත් මහජන ආරක්ෂාව පිළිබඳ තියෙන අමාත්‍යංශේ මහජන ආරක්ෂාව පිළිබඳව තියෙන අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක් නිකුත් වෙනවා ඉදිරිපත් වෙනවා ඔන්ලයින් වීසා ලබා ගැනීම සඳහා වූ ක්‍රමවේදයක් සඳහා ලං මෙන 2012 ඉඳලා තිබිච්ච ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවකින් ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල මොබිටෙල් ආයතනයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු සියල්ල සූදානම් වෙලා තියෙද්දී ඒ සඳහා ඩොලර් එකක් පමණක් අය කරලා ඒ කටයුත්ත කරන්නට පිළි අරගෙන ඒ සිස්ටම් එක හදලා තියෙද්දී සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න සූදානම්ව තියෙද්දී හදිසි කැබිනට් පත්‍රිකාවක් එනවා ඒ කැබිනට් පත්‍රිකාවට අනුව මේ රටේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා වන මම මේක කියවන්න වෙලා නැති ඉඳ ගමන් බලපත්‍ර ආයතුම්පත් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයන්පත් කිරීම මේ සඳහා VF චස් කියන ආයතනයක් තියෙනවා ලෝකෙම දන්න ඒ ආයතනය නම ගහගෙන IF IVS කියලා ආයතනයක් මං හිතන්නේ කාගේ හරි හෙන්චයි එක් විවිධ බොරු පොරු බොරු දේවල් ලියලා මේ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා IVS කියන ආයතනය ලෝකේ රටවල් 145ක වීසා ලබා දීමේ සේවා සපයනවා කියලා එහෙම එකක් නැහැ ඒ වීසා ඒ ආයතනය සපයන්නේ රටවල් 6කට විතරයි ඒ වගේම මේකේ කියනවා මේ ආයතනය රුපියල් ඩොලර් මිලියන 200ක් ලංකාවේ ආයෝජනය කරන්න කටයුතු කරනවා කියලා කිවිසුම එහෙම එකක් නැහැ මේ ආයතනය කීපයක් එකතු කරලා කීප දෙනෙක් එකට එකතු කරගෙන ඇවිල්ලා තනි කරම බොරු කියලා වංචනික ආකාරයෙන් මේ රට නොමග යවලා මෙවන් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම මම හිතන්නේ වංචාවක් මහජන ආරක්ෂා වෙන්න ඕන මහජන ආරක්ෂණ අමාත්‍යංශයෙන් කියන එක තමයි මට මේ අවස්ථාවේදී කියන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ තියෙනවා ලෝකයේ පුරා රටවල් 66ක මේ කෝල් සෙන්ටර් තියෙනවා කියලා දරු මුලාසරාඩු මන්ත්‍රීතුමනි මේ සේවාව ලබා දෙන්න නම් අදට ගැලපෙන්නේ අනාගතයට ගැලපෙන්නේ ජනාධිපතිතුමා කට ඇරියොත් කතා කරන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන බ්ලොක්චේන් ගැන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් බ්ලොක්චේන් මේ වගේ තාක්ෂණය උපයෝගී කරගෙන කළ යුතු කළ හැකි කාර්යභාරයක් මේ කාර්යභාරය කරන්න ලංකාවෙත් ඕනම තරම් තාක්ෂණික දැනුම තියෙන කණ්ඩායම් ඉඳෙද්දි මොබිටල් ආයතනයට හැකියාව තියෙද්දි මේ විදියට කටයුතු කරන අතරේ මේ ආකාරයට මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා කිසිම මේ තරගකාරී ලංසු කැඳවීමකින් තොරව කිසිදු ආකාරයකට මේ තාක්ෂණික ඇගයීමකින් තොරව අඩුම තරමේ ඉදිරිපත් කරපු ගිවිසුම පිළිබඳව නීතිපතිවරයා කියන්නේ මේ ගිවිසුමේ typographical and grammatical errors ඒකේ අඩුම තරමේ මේ spelling mistake ටික පිළිබඳව වග කියන්න විදියක් නැහැ කියලා
මේ මට මිනිත්තු දෙකක කාලයක්
ගරු මන්ත්‍රීතුමියනි මේ පිළිබඳ විශාල කාලයක් යනවා මේක තේරුම් කරලා දෙන්න මම ඊටම කෙටියෙන් කියනවා නම් මේ අපිට ප්‍රසිද්ධිය කියනවා වෙන වෙන සේවාවක් ලබා දෙන්න පුළුවන්ලු අපිට ඇවිල්ලා කියනවා ටෙලිෆෝන් එකක් ලබා ගන්න මේ වෙන වෙන තාක්ෂණික සේවයන් ලබා ගන්න පහසුකම් දෙන්නත් කැමති කියලා ඒ සියල්ලම මේ යෝජනාවේ තියෙන්නේ affordably priced ඒ කියන්නේ all are affordably priced මේවා වෙන වෙන තව බිස්නස් එකක් මේක ඇස්සේ හංගලා තියෙනවා විශාලයි කියන මේ සමාගමේ සේවකයෝ ඉන්නේ ලෝකෙ වටේම සේවකයෝ ඉන්නවලු සේවකයෝ 300යි ඉන්නේ මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව ආයතනයක් තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රධානියාගේ සුදුසුකම්වත් මේ යෝජනාවලිය ඉදිරිපත් කරලා නැහැ ගරු මෝලාසරාවර මන්ත්‍රීතුමියනි මේ වගේ පට්ටපල් බොරු කියලා රටවල් ගණනක පවත්වාගෙන යනවායි කියලා ප්‍රකාශ කළා මිනිස්සු රවට්ටලා අපේ මේ විතරක් නෙමෙයි චීනය සඳහා චීනයේ කටයුතු කිරීම සඳහා වෙනම යෝජනාවක් වෙනම ආයතනයක් ගෙනත් තිනවා චීනයේ ඔන්ලයින් වීසා ලබා ගැනීම සඳහා ඒකත් කොහෙන් ආවද කවුරු අනුමැතිය දුන්නද මොන තාක්ෂණයේ තියෙනවද කිසි දෙයක් දන්නේ නැහැ ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි මේ වගේ හොරකම් මේ වගේ සටකපටකම් මේ වගේ මගඩි මේ වගේ ජනතාවගේ ඩොලර් 1ට දෙන්න හදපු එක අද දෙන්න හදන්නේ ඩොලර් 25ට කාටද යන්නේ කවුරු ගාවටද යන්නේ මේ පිළිබඳව හොයලා බලන්න ඒ නිසා අපේ සේමසිංහ ඇමතුමා ගිහිල්ලා දැන් සේමසිංහ ඇමතුමා කියපු ඒ ලස්සන සුන්දර රට ඒ ලස්සන සුන්දර ආර්ථික වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ සඳහා රට ඉදිරියට යනවා නම් අපි ඒකට කැමතියි ඒක වෙන්නේ නැතුව මෙන්න මේ වගේ හොරකම් මගඩි දේශපාලන උපක්‍රම යොදලා තවන්ගේ මඩි තර කරගන්න රජයක් හින්දා තමයි මේ රජය ඉවත් කරලා
අවසන් කරන්න
මේ රටේ රටට ගැළපෙන වැඩපිළිවෙලක් තියෙන රජයක් මේ කර ගැනීම වෙනුවෙන් අපි කැප වෙලා තින්නේ කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා ඔබතුමියට
ජේසී අලවත්වල මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා
ගරු මුලාසනර මන්ත්‍රීතුමීනි විශේෂයෙන්ම අද රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කතා කරනකොට අපි අමතක කරන්න නරකයි අද රටේ ජනතාව ජීවත් වෙන්නේ ඉතාමත් අමාරු අවස්ථාවක විශේෂයෙන් කියන්න ඕනේ රටේ ජනතාවගේ මේ වෙනකොට විශාල ව්‍යාකූල තත්වයකට පත් වෙලා තියෙනවා ඒකට හේතුව තමයි අපේ රටේ ජීවත් වෙන පවුල්වල විශාල ප්‍රමාණයකට අද තමන්ට ලැබෙන ආදායම තමන්ගේ පවුල ඉස්සරහට ගෙනියන්න තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීලා ඒ වගේම හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීලා මේක සාමාන්‍යකරණයට ලක් කරගන්න බැරුව විශාල අපහසුතා ගණනාවට ලක් වෙච්චි අපේ රටේ විශාල පවුල් සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනේ අපේ රට බංකොලොත් වුණාට පස්සේ මේ රටේ ජීවත් වෙන ජනතාව එදිනෙදා ගන්න භාණ්ඩවල මිල තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. දැන් මේ කාරණේ අපි අවබෝධ කරගන්න ඕනේ. විශේෂයෙන්ම අද අපි දැක්කා ආණ්ඩු පැත්තෙන් කතා කරපු ගොඩක් දෙනෙක් කතා කරා අද මේ වෙනකොට ඉන්ධන පෝලින් නැහැ කිව්වා. ඒ වගේම විදුලිය පැය ගාණක් කපන්නේ නැහැ කියලා කිව්වා. අපි ඒක පිළිගන්නවා. අද ඉන්ධන පෝලින් නැහැ. විදුලිය කපන්නේ නැහැ. නමුත් අපි දන්නවා අද ඉන්ධන පෝලින් නැති වුණාට අද ඉන්ධන ගන්න එහෙම නැත්නම් ඉන්ධන අත්‍යවශ්‍ය දෙයක් හැටියට අපි දන්නවා ඕනම දැන් ත්‍රිවිල් එකකට බස් රථයකට ඉන්ධන නැතුව යන්න බෑ. නමුත් ඒවා ඉන්ධන අවශ්‍යයි. නමුත් ඒවා ඒ මිලත් එක්ක අද රටේ ජනතාවගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද කියලා අපි කල්පනා කරන්න. ඒ නිසාම තමයි අද විශාල ප්‍රමාණයක විදුලිය අඛණ්ඩව ලබා දුන්නට තමන්ගේ නිවසට විදුලිය බිල ගෙවා ගන්න බැරුව අද විසන්දි වෙලා තියෙන විශාල නිවාස ප්‍රමාණයක. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණේ අපි හරි අවබෝධයකට ගත්තේ නැත්නම් අපි පැහැදිලිවම කියන්න ඕන ආණ්ඩු පක්ෂයට අපිට අද මේ රට තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපිට උදම් මනන්න පුළුවන්කමක් නැහැ. අපි එක්තරා අවස්ථාවක පිළිගන්නවා අර මුලින් කිව්වා වගේ මේ රට බංකොලොත් වෙච්ච අවස්ථාවේ අවුරුදු දෙකකට කලින් තිබුණු තත්ත්වය අද තත්ත්වය යම් වෙනසක් තියෙනවා. ඒ අවශ්‍යතාව ඒ විශේෂයෙන්ම ඒ පෝලින් නැතුව ඒවා අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. නමුත් මේ මිල ප්‍රශ්නේ සහ ජනතාවගේ ආදායම අතර තියෙන වෙනසත් එක්ක තමයි මේ ව්‍යාකූල තත්ත්වය මේ සමාජය තුළ ඇති වෙලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ අද මැයි මාසේ. දැන් අප්‍රේල් මාසේ අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරුවා. අපි අහනවා තමුන්නාසල විශේෂම ආණ්ඩුවෙන් අද මේ සිංහල හින්දු අවුරුද්ද සමරන්නේ. එහෙම නැත්නම් අපේ සිරිත්විරිත් ඇතුව ඒ අවුරුද්ද කණ්ඩ රටේ ජනතාවට කී දෙනෙකුටද ඉතාම සැනසිලිදායක තත්වයකින් මේක සමරන්න පුළුවන්ව. තමන්ගේ දරුවොත් එක්ක අවුරුද්ද කන්න ඕන නිසා අද අපේ රටේ සමාජයේ පවුල්වල අම්මලා කී දෙනෙකුට තමන්ගේ රත්තරම් බඩු ටික ගිහිල්ලා බැංකුවේ උකස් කරන්න සිද්ධ වුණා. මෙන්න මේ යථාර්ථය අපි හඳුනාගත්තේ නැත්තම් මේ යථාර්ථය අපි හඳුනාගෙන ඒවට පිළියම් යෙදුවේ නැත්තම් මේ සමාජ ව්‍යාකූලත්වය කොතනින්ද අන්තිමට නවතින්නේ? අනේ ඒ ගැටලුවට විසඳුම් ලබා ගැනීම සඳහා අපි විශේෂයෙන්ම කියනවා මේ ආර්ථික ප්‍රශ්නේදී ආණ්ඩුවද විපක්ෂයද කියලා අපි බෙදිලා අපි නොයෙකුත් දේවල් කතා කරන්න වැඩක් වෙන්නේ නැහැ. අද මේ රටේ සමාජයේ තියෙන යථාර්ථය සම්බන්ධයෙන් හරි අවබෝධයක් අපි ලබා ගන්න. ඒ හරි අවබෝධයක් ලබා ගන්න නැතුව අපිට මෙතනින් එහාට ගමනක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එතකොට රජයක් හැටියට දැන් අද මේ විවාදීමේ කතා වුණා. දැන් අපි මෙච්චර වැටිලා ඉන්න තැනක වුණත් අපි දැන් සමහර ක්‍රියාකලාපවල සමහර අමාත්‍යංශ හරහා කෙරෙන ගනුදෙනු විශේෂයෙන්ම දැන් ඔය VFS ප්‍රශ්නේදී $1 එකකට ගන්න තියෙන ඒ රටට එන්න තියෙන මුදල් එහෙම නැත්නම් ඒක $25ක් අපි අයි වීදම් කරන්නේ. දැන් මේ සම්බන්ධයෙන් රජයේ පැත්තෙන් හරි උත්තරයක් ලැබෙනවද? දැන් මේ පැත්තෙන් චෝදනාව ඉදිරිපත් කරන විපක්ෂයෙන් මේ සම්බන්ධයෙන් කතා කරනවා. නමුත් රජයේ ඉන්න ඇමතිවරු කවුද මේ සඳහා හරි උත්තරයක් ලබා දෙන්නේ? ඇයි අපි $1 එකට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ කාරණාවට $25ක් අයි වීදම් කරන්නේ? අපි දන්නවා අපේ රටේ එදා දැනට අවුරුදු දෙකකට ඉස්සල්ලා අපේ වරායට නැවක් එනකොට ඩොලර් මිලියන 40ක් එහෙම නැත්නම් 60ක් නැතුව අපිට තෙල් ටික ගන්න බැරුව මාස ගණන් සති ගණන් ඉන්න සිද්දුණා. එහෙම ඩොලර් හිගයක හිටපු රටක්. එහෙම අවාසනාවන් තැනක හිටපු රටක්. ඒතර මේ රටේ අපේ රටේ ජනතාව විශේෂයෙන්ම අපේ විදේශ රැකියාවල ඉන්න ජනතාව අපේම සහෝදර සහෝදරියෝ දැන් අපි දැක්ක පහුගිය මහ බැංකු වාර්තාවේ තියෙන ඩොලර් මිලියන 5000ක් මේ රට ගෙනල්ලා දීලා තියෙනවා. ඒතර එහෙම අමාරුවෙන් අපේ රටේ එන ඩොලර් ටිකෙන් නේද අපි මේ රට මේ මෙදෙන්න ඇදගෙන යන්නේ. අපි දැක්ක බන්දුල ගුණවර්ධන මැතිතුමා උදේ කතාවේදී දවසකට අවශ්‍ය වියදම අපිට හොයාගන්න බැරුව දවසකට යන වියදම රජයේ වියදම ඒකෙන් භාගයයි බදු වශයෙන් අපි අය කරගන්න. එබැවින් ඉතුරු මුදල් ටික අපිට කොහෙන් දෙන්නේ? ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා මෙහෙම අමාරුවෙන් යන රටක
ඔබතුමාට තව මිනිස්සු දෙකක් තියෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමියනි අපි ආණ්ඩුවක් හැටියට සමහර අමාත්‍යංශ හරහා ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය තුල තවදුරටත් මේ බංගලොත් වෙච්ච රටේ තොරගම් කරන්න එහෙම නැත්නම් ඒකෙන් කොමිස් ගහන්න කවුරු හරි කටයුතු කරනවා නම් ඒක ඉතාම ලැජ්ජාසහගත තත්ත්වයක්. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනේ රටේ ජනතාව දිනෙන් දින මේ විශේෂයෙන්ම එක පැත්තකින් මේ දේශපාලනය කරේ එහෙම නැත්නම් පාර්ලිමේන්තුව කරේ මේ 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 මේකේ ද්වේෂ සහගත ලෙස ජනතාව සිතන පතන විදිය අඩු වෙනවා කියලා කවුරු හිතන්නේ මේක දැන් වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. මොකද ජනතාවට ඒ තරමට අමාරු තැනකට අද මේ රට වැඩිලා තියෙනවා. ඒ නිසා අපි කාටවත් අද මේ 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 තත්ත්වය තුළ මේවා අපි ලබා දෙනවා මේවා ලබා දෙනවා කියලා අපිට උදම්මනන්න බෑ. එහෙම උදම්මනන්න පුළුවන් තැනක නෙමෙයි මේ සමාජයේ තියෙන්නේ. සමාජයේ තියෙන ඉතාමත් භයානක තැනක. ඒ නිසා අපි කියන පැහැදිලිවම අපි ආණ්ඩුවද විපක්ෂයද කියලා බෙදිලා මේ ආර්ථික ප්‍රශ්නය හා සම්බන්ධව කටයුතු කරනවා නම් මම හිතන්නේ එතනදී තවදුරටත් ජනතාව අපෙන් ඈත් වෙනවා. ඒ කියන්නේ මේ අපි කරේ තියෙන එහෙම නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාද ක්‍රමවේදය සම්බන්ධ තියෙන විශ්වාසය කරේ ජනතාව ඈත් වෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා අපි පැහැදිලිවම කියන්න ඕනි මේ තත්ත්වය වෙනස් කරගන්න. අපි ඉතාමත් බුද්ධිමත්ව සාකච්ඡා කරලා කටයුතු කරේ නැත්නම් මේක ඉතාමත් භයානක තැනකට මේ රට තල්ලු වෙනකන් නවත්තන්න කාටවත් බෑ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමියනි අපි අද දිනේ දැක්ක දේ දිහා බැලුවාම මම අපි පුදුම වෙනවා. ආණ්ඩු පක්ෂයෙන් කතා කරන දේත් විපක්ෂයෙන් කතා කරන දේත් එහෙම නැත්නම් විපක්ෂයෙන් කියන කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා දෙන උත්තර දිහා බැලුවාම අපිට පුදුම වෙනවා. ඒ නිසා තමයි මම එක උදාහරණයක් ගත්තේ අපේ රටට. දැන් අපි දන්නවා අපේ රටට වැඩිම ඩොලර් එන්නේ මේ වෙනකොට විදේශ රැකියා ක්ෂේත්‍රයේ. අපේම සහෝදර සහෝදරයන් ගිහිල්ලා විදේශ රටවල් වල වැඩ කරලා ඒ මුදල් ප්‍රමාණය අපිට එනවා. මට පොඩි වෙලාවක් දෙන්න. ඒ වගේ තමයි අපි දන්නවා අද මේ සංචාරක ක්ෂේත්‍රයේ මේ වෙනකොට හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ සංචාරකය අපේ රටට එන සංචාරකයාට තවත් ඩොලර් ගණක් වැඩි කරලා ඒක වෙනත් කෙනෙකුට අයිතු ලෙස හම්බ කරගන්න ලබා දීලා වෙනත් ආයතනකට ඒක හම්බ කරගන්න ලබා දීලා කටයුතු කරන එක සුදුසු. එහෙම නැත්නම් අපේ රටේ ඉන්න සංචාරකයා තව දිරිමත් කරන්න අපි මේක නොබිලේ මෙහෙම නැත්නම් මේ වීසා එක ලබා දීලා තවදුරටත් අපේ රට මේ සංචාරක යන් ගෙන්නගෙන අපි සංචාරක ව්‍යාපාරය තුළ රැකියාව විශාල ප්‍රමාණයක් තියෙනවා. අපිට මේක තවදුරටත් ඩොලර් මිලියන 3-4 දැන් මේ වෙනකොට ලැබෙන ප්‍රමාණය වගේ 2-3 ගුණයක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේව සම්බන්ධයෙන් රජය ගන්න වැඩපිළිවෙල දැන් බැලුවාම සංචාරක ඇමතිතුමා දන්නේ මේ වීසා සම්බන්ධයෙන් තියෙන කාරණේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ.
ඔබතුමාගේ කාලය අවසානයි.
ඒ නිසා මේවා එකින් එක සම්බන්ධයක් නැති තරඳ. එහෙම නැත්නම් මේවා එකින් එක පරස්පර විරෝධී ආකාරයෙන් ක්‍රියා කිරීම තුළ ඒ ශේෂ්ඨ ගණනාවක තියෙන ප්‍රශ්න වලට විසඳුම් වෙනුවට ඒවා තව තවත් ගැටලු බවට පත් වෙලා තියෙනවා. එහෙනම් ගරු මන්ත්‍රීනි බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අපි කියන්නේ මේවා සම්බන්ධයෙන් මීට වඩා පුළුල් ලෙස සාකච්ඡා කරලා රටක් ගැන හිතලා කටයුතු කරන්න අපි ආණ්ඩුවද විපක්ෂද කියලා නෑ කටයුතු කරන මීට වඩා මේ ප්‍රශ්න විසඳ ගන්න අවස්ථාව ලැබෙනවා කියන එක මතක් කරමින් ඔබතුමනි ස්තුතියි. මම වචන ස්වල්පේ අවසන් කරනවා.